එහෙමනම් දැන් අපිට කාල වේලාව ඇවිල්ලා තියෙන්නේ. අපේ මාතෘභූමිය ශ්‍රී ලංකාවේ පසුගිය සතිය පුරාම ගෙවි ගිය සතිය පුරාම සිදුවුණු විශේෂ දේශපාලනික කරුණු කාරණා පිළිබඳව විමසා බලන්න සතියේ ශ්‍රී ලාංකීය පුවත් විමසුම හරහා. ඔබ දන්නවා දැන් මේ නව වසරක් උදා වෙලා තියෙන්නේ. අලුත් අවුරුද්දේ අලුත් සිතුම් පැතුම් සමගින් ජනතාව කාලය ගත කරන මොහොතක්. ඉතින් ඒ අනුව මාගේ සතියේ අපේ වැඩසටහන නිමාවටපත් කරන අවස්ථාවේදී ඔබට සඳහන් කරපු ආකාරයට අලුත් අවුරුද්දේ අලුත් පුද්ගලයෙකු සමගින් තමයි අපි මේ විශේෂාංගය ඔබට සමීප කරන්න අද දවසේදී බලාපොරොත්තු වෙලා සිටින්නේ. කෙටි මතක් කිරීමක් කරන ඔයගෙම ස්තුතිය පළ කරනවා මම මේ අවස්ථාවේදී වසර 3.5කට ආසන්න කාලයක් අපත් සමග සම්බන්ධ වෙමින් අපේ මාතෘභූමිය ශ්‍රී ලංකාවේ සිදුවන උණුසුම් දේශපාලනික තත්ත්වෙත් පිළිබඳව කතා බහ කරපු මාධ්‍යවේදී සංජීව එදිරිමාන මහතාට. ඉන් අනතුරුව නව වසර උදාවන තෙක් මේ කාර්යවේට අපිට සහයෝගය ලබා දුන්න මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතාටත් අපි ස්තුතිවන්ත වෙනවා. ඒ අනුව අද සිට අපි හැම සඳුදම අලුත් පුද්ගලයෙකු සමගින් මේ සාකච්ඡාව සිදු කරන්නට බලාපොරොත්තු වෙමින් සිටිනේ. මා ප්‍රථමයෙන් ඔහුව හඳුන්වා දෙන්නට කැමැති. ඔහු මාධ්‍යවේදී ප්‍රියන්ත ප්‍රදීප් රණසිංහ මහතා. ඇත්තටම ඔහු පිළිබඳව කෙටි සඳහන් කිරීමක් කරනවා නම් ඔහු මුද්‍රිත මාධ්‍යයෙන් තමන්ගේ මාධ්‍ය ජීවිතය ආරම්භ කරපු පුද්ගලෙක්. ඉන් අනතුරුව විද්‍යුත් මාධ්‍යයට ප්‍රවිෂ්ඨ වෙලා ප්‍රවෘත්ති සහ කාලීන සිදුවීම් අංශයේ යම් යම් නිලතල තනතුරු දරමින් වසර ගණනාවක් මාධ්‍ය සේවයේ නියුතුව සිටින පුද්ගලෙක්. ඒ අනුව ප්‍රවෘත්ති සහ කාලීන සිදුවීම් පිළිබඳව නිරන්තරින්ම යාවත් කාලීන වෙන පුද්ගලයෙක් විදිහට ප්‍රියන්ත ප්‍රදීප් රණසිංහ මෙතෙන් සිට අපත් සමග සම්බන්ධ වෙනවා. ශ්‍රී ලංකාවේ අලුත්ම තොරතුරු අරගෙන හැමදාම සඳත දවසේ ප්‍රියන්ත, ඔබ බොහොම සාදරයෙන් අපි අපේ වැඩසටහනට හාහා පුරා කියලා අලුත් අවුරුද්දේ පිළිගන්නවා. ඔබට සුබ නව වසරක් වේවා කියන ප්‍රාර්ථනයත් සමගින්.
ඔව් දිලෘක්ෂි, සුබ නව වසරක් වේවා. 2017 අවුරුද්ද සමස්ත ශ්‍රී ලංකා වාසී සියලු ජනතාවට, එක්කම ලෝපුරා වෙසෙන ශ්‍රී ලංකේ ජනතාවට සුබ නවවසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම දිලෘක්ෂි, මම ඉතාමත්ම සන්තෝෂ වෙනවා ඔබ සහ ඔබ ආයතනය සමග සම්බන්ධ වෙමින් මේ වැඩසටහන ඉදිරිපත් කිරීමට මාව එකතු කර ගැනීම සම්බන්ධයෙන්. ශ්‍රී ලංකාවේ ප්‍රවෘත්ති සහ කාලීන තොරතුරු රැසක් ප්‍රබෝධ ඉදිරිපත් කිරීමට මම සූදානම්. ගොඩාක් සතුට වෙනවා මේ සම්බන්ධයෙන් ඔබ සමග එකතු වීම තොරතුරු බෙදා හදා ගැනීමට මට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන්.
එහෙමනම් අපි ආරම්භ කරමු ගෙවී ගිය සතියේ ශ්‍රී ලංකාවේ සිදුවුණු උණුසුම් දේශපාලනික කරුණු කාරණායකින් එක විග්‍රහ කරගන්න. අලුතින්ම වාර්තාවනේ, ඒ වගේම මේ වෙනකොට වඩාත්ම උණුසුම් කාරණාව බවට පත්වලා තියෙන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විදේශීය මාධ්‍යවේදීන් සමග පවත්වු එක්තරා සාකච්ඡාවක් පිළිබඳව ඇති වෙලා තියෙන මතවාද. මේ විදේශීය මාධ්‍යවේදීන් හමුවේ හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශයක් කරලා තියෙනවා කියලා මාධ්‍ය වාර්තා කරලා තිබුණා. මේ පවතින ශ්‍රී ලංකාවේ වත්මන් ආණ්ඩුව පෙරලීමට හැකියාවක් තියෙනවා කියලා මේ උදා වුණු නව වසරේදී ඔහු වටා සිටින දේශපාලනික පිරිසත් සමග එකතු වෙලා. මේක තමයි වඩාත් මුණුසුම් කාරණාවක් බවට පත් වෙලා තියෙන්නේ. ඇත්තටම ප්‍රියන්ත, මේ කාරණාවේ කරුණු කාරණා කිහිපයක් අපි දකිනවා. එකක් තමයි හිටපු ජනාධිපතිවරයා මේක පැවසුවේ විදෙස් මාධ්‍ය නියෝජිතයින් හමුවේ. එයත් සාකච්ඡාවට බඳුනලා තියෙන කාරණාවක්. ඒ වගේම පවතින ආණ්ඩුව පෙරලන්නට පවා අපිට හැකියාවක් තියෙනවා, අපිට ඒ සඳහා ක්‍රියා කිරීමේ අවස්ථාවක් තියෙනවා කියන කාරණාවත් හිටපු ජනාධිපතිවරයා මතු කරලා තිබුණා. මේක විශේෂයෙන් සැලකිල්ලට ගත යුතු කාරණාවක්. මොනවද මේ සම්බන්ධව ශ්‍රී ලංකාවෙන් මේ වෙනකොට අපිට වාර්තා වෙන අලුත්ම කරුණු?
ඇත්තටම දෙලොක්ෂි, ඒක දේශපාලන ශාස්ත්‍රය, ඒත්තිකම ශ්‍රී ලංකාවේ දේශපාලන ලෝකය සම්පූර්ණ ආකාරයකට උණුසුම් කළ පුවතක් බවට පත් වුණා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම කාරණය අනාවරණය කළ තිබුණේ විදේශ මාධ්‍යයකට. ඒකත් විශේෂ කාරණයක් බවට පත් වුණා. මොකද ඔහුට අවශ්‍යතාවයක් තියෙන්නට ඇති විදේශයන් නිසිත ශ්‍රී ලාංකිකයන්, ඒත්තිකම අන්තර්ජාතික ප්‍රජාව හමුවේ මෙම කාරණය තබන්නට. 2017 අවුරුද්දේ වත්මන් සම්මුතිවාදී ආණ්ඩුව පෙරලා දමන බවට තමයි ඔහු ප්‍රකාශ කළේ. ඔහුගේ විදේශ මාධ්‍යවේදීන් පස්සේ කීපයක් ඔහු යොමු කළා. ඒ යොමු කළ අවස්ථාවේදී ඔහු පැහැදිලිවම කිව්වා 1970 සිට හඳුනන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග එකට වැඩ කිරීම තමන්ට බැක්ලොග් වෙන්නේ කොහොමද? එහෙමයි ඔහු විදේශ මාධ්‍යවේදීන් ප්‍රශ්න කළේ. හැබැයි ඔහු තව එක දෙයක් කිව්වා, ඒ සියලු දේවල් සිදුවන්නේ තමන්ට අවශ්‍ය කොන්දේසි මත කියන එක. මේකේ තව කාරණයක් කිව යුතුයි. විතරදී විමසීමක් කරලා තිබුණ විදේශ මාධ්‍යවේදීන් පළාත් පාලන ඡන්දය පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දෙකට බෙදිලා ඡන්දයට ඉදිරිපත් වීමක් සිදු විය හැකිද? පක්ෂ දෙකට වෙන්වි ඉදිරිපත් වූත් එය වෙනත් පාර්ශ්වික වාසියක් නේද? ශිෂ්‍ය එක්සත් ජාතික පක්ෂයේ වාසියක් වේද කියන ප්‍රශ්නය එක්තරා ආකාරයකට යොමු කරලා තිබුණා. එතෙන්දී හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රධාන තර්කයේ ඌයේ එය අවාසියක් ලෙස පිරුණත් එය වාසියක් විය හැකි බවයි. ඒකින් ඌ අදහස් කළේ එක්සත් ජාතික පාක්ෂිකයන් සමහර විට සංවිධානයේ වලකී සිටිය හැකි, සමහර විට ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් තමන් සමගින් එක් විය හැකි කියන එක. ඔව් ඒත් එක්කම කිව්වා අග්‍රාමාත්‍රයන් වික්‍රමසිංහ මහතාට පුළුවන්කමක් තියෙනවා නම් ඊට ගොඩාක් ප්‍රතිවිරුද්ධ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂික ජනාධිපතිවරයෙක් සමග වැඩ කරන්න කාලාන්තරයේ තිස්සේ තමන් දන්න කෙනෙකු සමග තමන්ට ආණ්ඩු කළ නොහැකි දෙයක් නයි. ඒ වගේම පෞද්ගල දේශපාලන වාතාවරණය ඕනෑම මොහොතක වෙනස් විය හැකි බව, පාර්ලිමේන්තුවේ තිබෙන තුනෙන් දෙකේ බලය වෙනස් විය හැකි බව, වත්මන් දේශපාලන තත්ත්වයේ අනුව ආණ්ඩු පෙරළීමේ හැකියාවක් පැවතිය හැකි බව, එය මේ වසරේදී තමන්ගේ අරමුණ බව ඔහු ප්‍රකාශ කළා. මේක තමයි ඔහු මූලික වශයෙන් කියූ කාරණා. නමුත් මේ කාරණා වලින් මතුවෙච්ච දේශපාලන ලෝකයේ මතුවෙච්ච වෙනස්කම්, එක මතවාදී මේ වෙනස්කම්, ආන්දෝලනාත්මක තත්ත්වය උඩින් විශාල ලෙස පෙනුම් නැති වුණාට දේශපාලන ලෝකයේ යකින් මේ තත්ත්වය සම්බන්ධයෙන් විශාල කතාබහක් ඇති වෙලා මේ වන විට විවිධ ක්‍රියාකාරකම් සිදුවෙමින් පවතිනවා.
හොඳ, එහෙමනම් මේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විදෙස් මාධ්‍යවේදීන් හමුවේ සිදු කරපු මේ ප්‍රකාශය සම්බන්ධව ඉන් පසුව විවිධ දේශපාලන චරිත තම තමන්ගේ අදහස් ප්‍රකාශ කළ තිබුණා. මා එවැනි වූ අදහස් කීපයක් වෙත මේ අවස්ථාවේදී යොමු වෙන කැමැති. මා එකතු කරගන්නවා මෙන්න මේ අයවලුගේ අදහස්. රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය රුවන් විජේවර්ධන, විදුලි බල සහ පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා, මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා, ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාද සිල්වා සහ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න යන අයවලුගේ අදහස්. ඔවුන් බොහොම ආන්දෝලනාත්මක විවිධ අදහස් මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කර හිටියේ මෙන්න මේ ආකාරයට.
මේ රටේ ජනතාව ජනවාරි 8 වෙනිදා තීන්දුවක් ගත්තේ මේ රටේ වෙනසක් කරන්න ඕනේ. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාගේ කාලේ මිනිසු බයෙන් ජීවත් වුණේ. රාජපක්ෂ පෞලට විරුද්ධ වචනයක් කතා කරුවා සුදු වෑන් වලින් උස්සන. මාධ්‍යයට නිදහසක් තිබ්බේ නැහැ. ඒ යුගයේ වෙනස් කරන්න තමයි මේ රටේ ජනතාව එදා තීන්දුවක් දුන්නේ. ඉතින් ආපෝ මේ මහින්ද රාජපක්ෂ මැතිතුමා කිව්වට 2017 ආණ්ඩුවක් හදනවා කියලා මේ රටේ ජනතාවට මං හිතන්නේ ආපෝ එවැනි යුගයකට යන්නට ඕනේ කියලා.
සිහින දකින්නට තියෙන අයිතිය උදුර ගන්න කාඩක්වත් බෑනේ. කුමන්ත්‍රණයකට ඔරොත්තු දෙන තරම් ශක්තියක් මේ ආණ්ඩුවට තියෙනවා. ජනාධිපතිතුමා අගමැතිතුමා බොහොම සුහදව රාජ්‍ය පාලනය කරනවා. ඒ වගේම බහුතරය ගැන කොහොමත් ප්‍රශ්නයක් නැහැ. තමන්ට පුළුවන් කාලේ කරන්න නැතුව දැම්මනොද කියන්නේ. මේ රට අවුරුදු 10ක්ම පාලනය කරන්නේ. ඒ කරන්න බැරි නිසා තමයි අලුත් කණ්ඩායමකට බලය දීලා තියෙන්නේ. ඒකාධිපතිත්වයේ තියෙනකොට තමයි yes sir right sir කියලා කියන්නේ. මහින්ද රාජපක්ෂගේ ප්‍රජාතන්ත්‍රවාදී කියන්නේ yes sir right sir.
මෛත්‍රීපාල සිරිසේන මහත්මයාගේ පන්තිය කෙනෙක් මේ රටේ නායකය වෙච්ච එකට විරුද්ධව අනෙක් පන්තිය නැගිටිනවා. මම දැක්කා ඊයේ මහින්ද මාත්‍යා කියලා තිබුණා 2017 ආණ්ඩුව පෙරළනවා. දැන් මට නම් ඒක විකාරයක්. 2017 බලය අල්ලන්න බෑ ඡන්දවලින්. හැබැයි බලය 2020 අල්ලනවා කියලා කියන්න පුළුවන් ඡන්ද එනවා. 2017 එක්කෙනෙක් ඉන්නවා මේ රටේ, එයාට පුළුවන් ඕනනම් අගමැතිලා ඇමතිලා වෙනස් කරා. ඉන්න ජනාධිපතිතුමාට පුළුවන්. එතුමාට හිතුණොත් පුළුවන් අගමැති වෙනස් කරා. හිතුණොත්. හිතවනක අපේ වැඩ.
පක්ෂ තුල මත ගැටීම් තියෙන්න පුළුවන්. නායකත්වයේ ගැටීම් තියෙන්න පුළුවන්. නමුත් අපි ඔක්කොම පක්ෂයේ වටා ඉන්නේ. හෙට මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ පක්ෂය දාලා ගිහලා වෙන නායකයෙක් ආව කියන්නේ එදාට අපි මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පස්සේ යන්නේ නැහැ. අපි ඉන්නේ එන නායකයා එක්ක. අපි ආණ්ඩුවට ගියේ UMP එකේ කටුකන්න නෙවෙයි. හෙට තීරණයක් ගත්තොත් ආණ්ඩුවෙන් අයින් වෙන්න කියලා. තීරණය අරන් පැය 24ක් කරන නිසා අපි ආණ්ඩුවෙන් අයින් වෙනවා.
හෙලවෙන හැමදේම වැටෙන්නේ නැහැ. සමහරු හෙලවෙනේවා පිටිපස්ස ගිහිල්ලා ගව් ගානක් ඇවිදලා තියෙනවා නමුත් වැටෙන්නේ නැතුව. මේ නයි පොළොංගු වගේ හිටපු දෙගොල්ලක් එක්කව ගල්ලා නයි මුගටි වෛරෙන් හිටපු මිනිස්සු එකට ගේනවා. තාමත් සමහරුන්ට මේ වෛරෙන් එළියට එන්න බැරිලා තියෙනවා. නමුත් ජනාධිපති අගමැති ඉතා හොඳින් ඉන්නවා. පරිණත ජ්‍යෙෂ්ඨ ඇමතිවරු ඉතා හොඳින් මේ ගමන යනවා. අපි 2020 වෙනකොට තමුන්නාසලාට ඉතා හොඳ රටක් දායාද කරනවා.
දැන් ප්‍රියන්ත, ඔය මේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වත්මන් ආණ්ඩුව පෙරලා දැමීමේ හැකියාවක් පවා පවතිනවා කියන කතාව තවත් උණුසුම් කළා. තවත් එක්තරා සිදුවීමක් පසුගිය සතියේ සිදු වුණා. ඒ තමයි පළාත් පාලන සහ පළාත් සභා රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතා හදිසියේ ඉල්ලාස්වීම. මේක ඇත්තටම මේ සිදු කරන්නට යන ආණ්ඩු පෙරළියට අවශ්‍ය ඔලුගෙඩි එකතු කර ගැනීමේ ප්‍රයාමේ එක්තරා මූලික අවස්ථාවක් දෝ කියන කාරණාව තමයි මෙහිදී නැගුණු මූලිකම කාරණාව. අපි මෙහිදී විමසා බලමු පළාත් පාලන සහ පළාත් සභා රාජ්‍ය අමාත්‍ය ප්‍රියංක රජාරත්න මහතා තමගේ ඉල්ලාස්වීම සම්බන්ධයෙන් මාධ්‍යයට සිදු කරපු ප්‍රකාශය.
පොදුලික්ෂි, ඔබ අහපු ප්‍රශ්නය හරිම වැදගත්. 2016 අවුරුද්දේ දෙසැම්බර් මාසේ 29 වෙනිදා තමයි හිටපු ජනාධිපතිවරයා විදෙස් මාධ්‍යවේදීන් හමුවේ මෙම ප්‍රකාශය කළේ. ආණ්ඩු මේ අවසරයේදී 2017 අවුරුද්දේදී ආණ්ඩු පෙරලා දැමීමේ හැකියාවක් පවතින බව. ඉන් දවසකට පසු 30 වෙනිදා සවස් භාගය වන විට තමයි ප්‍රියංක ජයරත්න රාජ්‍ය අමාත්‍යවරයා ශ්‍රී දුරින් ඉල්ලාසීමේ පුවත ලැබුණේ. ඔහු ඇත්තටම පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍යවරයා විදිහට තමයි කටයුතු කළේ. ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන්නේ, උතුරු දිස්ත්‍රික්කයේ නියෝජනය කරන්නේ. ඔහු ඉල්ලාසීම නිවේදනය කළාට පස්සේ මාධ්‍ය වේදීන් විවිධ මාධ්‍ය ඔහුගෙන් විමසා සිටියා කුමන කාරණයක් මතද ඔහු මේ ඉල්ලසීම ප්‍රකාශයට පත් කළේ කියලා. පැහැදිලිවම ඔහු කියා සිටියා තමන්ගේ දිස්ත්‍රික්කයේ එක්තරා දේශපාලනඥයෙක් සිටිනවා, අමතිවරයෙක් සිටිනවා, ඔහු තමන්ගේ පාර්ශ්වයෙන් අම්බිසි ආකාරයකට හිංසනයකට ලක් කරනවා, එහෙම නැත්නම් අපහසුතාවයකට පත් කරනවා මේ සම්බන්ධයෙන් වගකීම් යුත්තන්ට ප්‍රකාශයක් කළා ඊවස්ථාවකදීම. නමුත් ඒ වගකීම් යුත්තන් ඊට නිසි විසඳුම් ලබා දෙන්නේ නැහැ. එහෙම හේතුව ඔහු දැක්වුවත් ඒ අනුතුරුව ඒ විට වෙනත් ආකාරයකට මතු වුණා. ඔහු මේ වෙනකිට ඉතාමත්ම පැහැදිලිව ප්‍රකාශ කරනවා තමන්ට අවශ්‍යතාවයක් තියෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ සම්දාන ආණ්ඩුවක් හදන්න. පාර්ලිමේන්තු තුල 95 වෙනිස්ත ආසන සංඛ්‍යාවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ සම්දානයට අයත තිබෙනවා මන්ත්‍රී ධූර. එම මන්ත්‍රීවරුන් සමග එක්වී නව ආණ්ඩුවක් නිර්මාණය කිරීම අවශ්‍යතාවයක් තියෙනවා. ඒ දිනෙන් තමන් කැපෙන බව ඉතාමත්ම පැහැදිලිව ප්‍රියංක ජයරත්න හිටපු රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළා. එතකොට ඒකින් හැඟෙනවා අලුත් ආණ්ඩුවක් බිහි කිරීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ සංධාන ආණ්ඩුවක් බිහි කිරීමේ අවශ්‍යතාවයක් ඔහුට තියෙනවා. එතකොට හිටපු ජනාධිපතිවරයා මහින්ද රාජපක්ෂ මහතා කරපු ප්‍රකාශය සහ මේ ප්‍රකාශය අතර බැලූ බැල්මුට සම්බන්ධයක් නොමැති බව පේනවා. දේශපාලනයේ දන්න එහෙම නැත්නම් දේශපාලනයේ තේරෙන ඕනෑම අයකට තේරෙනවා හිටපු ජනාධිපතිවරයාගේ අරමුණු විදිහට ඔහු ප්‍රකාශ කළ දේ මේ රාජ්‍ය අමාත්‍යවරයා ඉල්ලා සිටින අනතුරු ඔහුගේ අරමුණු ලෙස ඔහු ප්‍රකාශ කර දෙයට අතර දේශපාලනික වශයෙන් තාමත් ගැළපෙන සමාන සම්බන්ධයක් පවතින බව.
ප්‍රියන්ත, දැන් එතකොට මේ තවත් කාරණාවක් ඔතනදී මම ඔබෙන් තවත් ප්‍රශ්නයක් අහන්න කැමතියි. ඇත්තටම ප්‍රියන්ත, දැන් රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතා එහිදී සඳහන් කළ තිබුණ එක්තරා අවස්ථාවක තවත් පිරිසක් ඉන්නවා මං වගේම මේ ආණ්ඩුවෙන් ඉල්ලා අස් වෙන්න කියලා. මේ කාරණාව සම්බන්ධව අලුත්තරතුරු ඔබ සතුව තියෙනවද?
ඇත්තටම මෑතකදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ එක්සත් ජාතික පක්ෂයේ විවිධ දේශපාලඥයන් අතර මත ගැටුම් පැවතුණා. ප්‍රියන්ත ජයරත්න කියපු රාජ්‍ය අමාත්‍යරයා පැහැදිලි කියලා තිබුණා. ඔහු වචනකුත් පාවිච්චි කළා තිබුණා මේ නොමේරු එක්සත් ජාතික පක්ෂයේ සිටින මේ නොමේරු සමහර දේශපාලනඥයන් මේ ආණ්ඩුවේ යන්න කියලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අයට ප්‍රකාශ කිරීමක් තමන්ගේ මේ තීරණයට හේතුවක් වෙච්ච බව. ඔහු ඉතාම පැහැදිලිව කියලා තිබුණා මේක එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් නෙමෙයි, මේක ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් නෙමෙයි, මේ වර්තමානයේ පවතින සම්මුතිවාදී ආණ්ඩුව. ඒ තීරණ මුලත් මේ නොමේරු දේශපාලනඥයන් කියන කතාව තමන්ට විශාල ලෙස බලපෑමක් කරපු බවට. ඒක නිසා ඔහු විශ්වාස කරනවා තමන් සමග තවත් පිරිසක් තමන්ගේ මතේ දරන දොරක් පිරිසක් මේ ආණ්ඩුව ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජනය කරනයි ඉන්නවා කියලා. මේ අදහසම තමයි මහින්ද රාජපක්ෂ මහතා ඍජු නොකීවත් ඔහුගේ පාර්ශ්වයෙන් විවිධ අවස්ථාවලදී අපට ඇහුණේ.
හොඳයි, දැන් ඔය ඉල්ලාසුණු පළාත් පාලන සහ පළාත් සභා රාජ්‍ය අමාත්‍ය ප්‍රියංක ජයරත්න මහතා සම්බන්ධව කලිනුත් යම් කිසි වූ මතවාදයක් ගොඩනැගෙමින් පැවතුණා. මොකද මේ වෙනකොට පළාත් පාලන සහ පළාත් සභා අමාත්‍යවරයා ෆයිසර් මුස්තාපා මහතා විදේශගතව සිටින්නේ. ඒ සමගම යම් කිසි කාරණාවක් නැගුණා සීමා නිර්ණය හා සම්බන්ධව වන ඒ වාර්තා, ඒ අදාළ අවසාන නිර්දේශ තාමත් එළියට ඒම ප්‍රමාද වීම හා සම්බන්ධව බොහෝ දිනෙක නගපු කාරණාවක් තමයි යම් යම් ප්‍රවෘත්ති සාකච්ඡාවලදී පළාත් පාලන සහ පළාත් සභා අමාත්‍යවරයා විදේශගතව ඉන්නවා නම් රාජ්‍ය අමාත්‍යවරයාට ඒ සම්බන්ධව යම් කිසි වගකීමක් තියෙනවා, නියෝජ්‍ය අමාත්‍යවරයාට ඒ සම්බන්ධව යම් කිසි වගකීමක් තියෙනවා. ඔවුන්ට පුළුවන් මේ වගකීම් බාර අරගෙන සීමා නිර්ණය හා සම්බන්ධව ඒ අවසන් නිර්දේශ එළියට දාලා ඡන්දය පවත්වීම සම්බන්ධව යම් කිසි වූ ක්‍රියාදාමයකට ප්‍රවිෂ්ඨ වන්නට අවකාශයක් ලබා ගන්න පුළුවන් කියලා. දැන් ඔය කතාව තියෙන අතරතුරේදී තමයි පළාත් පාලන සහ පළාත් සභා රාජ්‍ය අමාත්‍යවරයා විදිහට ප්‍රියංක ජයරත්න මහතා මෙයා කරෙන් හදිසියේ ඉල්ලාස් වෙන්නේ. ඔය හා සම්බන්ධව තවත් කතාවක් මේ වෙනකොට අපිට හෙනවා, මේ සීමා නිර්ණය හා සම්බන්ධව යම් කිසි වූ ගැටලුවක් තියෙන නිසා, එහෙමත් නැත්නම් මේක තවදුරටත් කල් දමා ගැනීම අවශ්‍ය නිසාදෝ මේ මොහු හදිසියේ ඉල්ලාසුනේ කියලා. ඇත්තටම මේ නැගිලා තියෙන මතවාදය හා සම්බන්ධව සමපාත වෙන කරුණු අපිට වාර්තා වෙනවද ලංකාවෙන්?
පළාත් පාලන ආයතනවල සීමා නිර්ණය පිළිබඳ අභියාචනා කමිටුවක් පත් කරලා තිබෙනවා. එම අභියාචනා කමිටුවේ වාර්තාව ලබා දෙන නියමිතව තිබුණේ පෞගේ දෙසැම්බර් මාසේ 29 වෙනකොට මේක ලබා දීමට නියමිතව තිබුණා. මේක ලබා දීමට හැකියාව තියෙන්නේ එම කමිටුව පත් කරපු අමාත්‍යවරයා වෙතම එම වාර්තාව ලබා දී යුතුයි. අමාත්‍යවරයා අදිසියෙන් බෞද්ධ සංචාරයක් කියලා ශ්‍රී ලංකාවෙන් බැහැර වෙලා විදේශගත වුණා. ඒ ඔහු ප්‍රකාශ කළේ නම් කලින් සිට සැලසුම් කරපු සංචාරයක් කියලා ඔහුගේ ජීවිතේ කිසියකට. ඉන් පසුව ඉන්නේ අමාත්‍යවරයා විදිහට රාජ්‍ය අමාත්‍යවරයා වැඩ බලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා විදිහට. ඒත් ඔහු 30 වෙනිදා ඉල්ලාසීමක් සමග එම කමිටු වාර්තාව අමාත්‍යවරයාට ලබා දීමේ අවස්ථාව මග හැරෙනවා. ඒකත් පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයේ පැත්තෙන් නොකිය වුණත් පළාත් පාලන ආයතන පිළිබඳ ඡන්දය, එහෙම නැත්නම් පුංචි ඡන්දය තවදුරටත් කල් දමා ගැනීම උදෙසා කරපු තවත් උපක්‍රමයක් දෙන්න ජනතාව අතර ඉතින් දේශපාලන ලෝකයේ අතර කතාබහක් ලක් වුණා. ඒ කොහොම වුණත් ප්‍රියන්ත ජයරත්න අමාත්‍යරණන් ඒ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරපෙන්නේ නැහැ. කොහොම වුණත් වාර්තාව ලබා දීම සම්බන්ධයෙන් ඒ ප්‍රමාද වීම සම්බන්ධයෙන් බොහෝ කරුණු කාරණා විවිධ පාර්ශ්වයන් අතර කියවුණා. කොහොම වුණත් දිලෘක්ෂි මේ වෙනකොට අද 2017 ජනවාරි 2 වෙනිදා අද උදෑසන වන විට ෆයිස මුස්තාපා අමාත්‍යවරයා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබුණා. බොහෝ විට අත්දවසේ සවස්වරු වන විට මෙම සීමා නිර්ණය අභියාචනා කමිටුවේ වාර්තාව ලබා දෙන නියමිතව තිබෙනවා. එහෙත් ඒ සම්බන්ධයෙන් එම වාර්තාව නිකුත් වුණාට පස්සේ මොකද වෙන්නේ? ඡන්දය කවදාද තියෙන්නේ? හරියටම ඡන්දය පවත්වනවාද? සීමා නිර්ණය කියන්නේ මොකද්ද? සීමා නිර්ණය හරියාකාරව සිද්ධ වුණාද? ඒ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග මොනවාද කියන එක පිළිබඳව තවම නිශ්චිත අදහසක් ආණ්ඩුවතුළු තියෙන බව පෙනෙන්නේ නැහැ.
හොඳයි ප්‍රියන්ත, මේ අපිට පැහැදිලි කරන්න පුළුවන්ද මේ සීමා නිර්ණය හා සම්බන්ධව කටයුතු කරන මේ කමිටුවේ සභාපතිවරයා මේ වෙනුවට මොනවද ප්‍රකාශ කළ තියෙන්නේ කියලා?
ඇත්තටම දිල්රුක්ෂි, සීමා නිර්ණය අභ්‍යාචනා කමිටුවේ සභාපතිවරයා දින අශෝක පීරිස් මහතා ඔහු දේශ පරිපාලන නිලධාරියෙක් ඔහු පැහැදිලිව ප්‍රකාශ කළ කිමුණ මෑතකදී අමාත්‍යංශය සහ ආණ්ඩුව මෙම වාර්තාව ප්‍රමාද කරන්න බොහෝ උත්සාහ දැරූ බව. ඒ කියන්නේ ආණ්ඩුව සම්බන්ධයෙන් ඔහු විවේචනාත්මක ස්වරූපයෙන් ඉදිරිපත් කළ තිබුණ ප්‍රධාන පක්ෂ දෙකම ආණ්ඩුව නියෝජනය කළ ප්‍රධාන පක්ෂ දෙකම ඕනකමක් තිබුණා කියලා සීමා නිර්ණය කමිටු වාර්තාව ප්‍රමාද කරන්න. එහෙත් ඔවුන්ට උමනාව නොමැති බවත් ඔවුන් ඉදිරිපත් කරන බව තමයි කියලා තිබුණේ. ඔවුන්ට තිබුණ එකම ගැටලුව වෙලා තිබුණේ භාෂා තුළින්ම මේ වාර්තාව ඉදිරිපත් කරන්නේ කොහොමද කියන එක. ඔවුන්ට භාෂා පරිවර්තකයේ පවා හිඟතාවයක් තිබුණා. කොහොම වෙතත් සිංහල භාෂාවෙන් සකස් කරපු වාර්තාව තමයි ගොඩක් වෙලාවට අද ඉදිරිපත් කරන්න නියමිතව තියෙන්නේ. දෙමළ භාෂාවෙන් හදපු වාර්තාවෙත් කොටස් සෑහෙන දුරට අවසන් කියලා ප්‍රකාශ කරලා තිබුණා. කෙසේ වෙතත් මේ කමිටුව සහ ආණ්ඩුව අතර යම්කිසි ආකාරයේ මත ගැටුමක් මෙම සභාපතිවරයාගේ ප්‍රකාශයත් එක්ක එළියට ආවා.
මීළඟ ප්‍රධාන කාරණයට අපි අවධානය යොමු කරමු. සංවර්ධන විශේෂ විධිවිධාන පනත් කිටුම්පත පිළිබඳව විශාල කතාබහක් පසුගිය කාල සීමාවේදී ඇති වෙලා තිබුණා. අපි සති කිහිපයක්ම මේ සම්බන්ධව ඒ වෙනකොට තිබුණු ප්‍රවණතා පිළිබඳවත් අලුත් තොරතුරු පිළිබඳවත් කතාබහ කළා. දැන් අද වෙනකොට අපිට අලුතෙන්ම කියන්න පුළුවන් වෙන්නේ ප්‍රියන්ත, මේ සංවර්ධන විශේෂ විධිවිධාන පනත් කිටුම්පත විවිධ පළාත් සභාවල පරාජයට පත්වෙමින් යන කාරණාව සම්බන්ධව මේ වෙනකොට පළාත් සභා කිහිපයක මේ විශේෂ විධිවිධාන පනත් කිටුම්පත පරාජයට පත් වෙලා තියෙනවද?
ඔව්, ඇත්තටම දිල්රුක්ෂි, දැන් මේ වෙනකොට නැගෙනහිර පළාත් සභාවේ හැර අනිකුත් සියලුම පළාත් සභාවල මෙම සංවර්ධන විශේෂ විධිවිධාන පනත් කිටුම්පත, එහෙම නැත්නම් ජනමාධ්‍ය විසින් මේ නමක් යොදා තිබුණා සුපිරි ඇමතිවරයෙකු බිහි කිරීමේ පනත් කිටුම්පත කියලා. මේ පනත් කිටුම්පත පරාජයට පත් වෙලා තියෙනවා ඌව, දකුණ, මධ්‍යම, උතුරු මැද, එතෙකම උතුරේ ඒකමතිකව මේක ප්‍රතික්ෂේප වුණා. පස්නාහිර පළාත් සභාවේ තමයි අවසාන වශයෙන් මේ ප්‍රතික්ෂේප වුණේ. නැගිනීම පළාත් සභාවේ පමණයි මේ යළි විවාද ගැනීමට අවස්ථාව තිබෙන්නේ දැනට. අනිත් සියලුම පළාත් සභාවල මේ පරාජයට පත් වෙලා තියෙනවා දිලෘක්ෂි.
ඔව්, ඇත්තටම අර සුපිරි ඇමති කාර්යභාරය පිළිබඳව ඔබ මතක් කරපගත් හොඳයි. මේ සුපිරි ඇමතිවරයෙකු මේ හරහා බිහිවීමේ ප්‍රවණතාවක් තියෙන කාරණාව පිළිබඳව බොහෝ අවස්ථාවන්වලදී මතවාදයට තුරු දුන්න කාරණාවක් බවට පත් වෙලා තියෙනවා. ඇත්තටම කොහොමද මේ විශේ෷ විධිවිධාන පනත් කිටුම්පතින් සුපිරි ඇමතිවරයෙකු බිහි වෙන්නේ ප්‍රියන්ත? ඔබට පොඩක් පැහැදිලි කරන්න පුළුවන්ද පනත් කිටුම්පතේ කොහොමද මේ සඳහා බලතල ලැබිලා තියෙන්නේ කියලා මේ තනතුර සඳහා?
ඔව්, මාධ්‍ය විසින් දිල්රුක්ෂි සුපිරි ඇමතිවරයෙක් බිහි වෙනවා කියලා කියනකොට ඒක ආණ්ඩුව ප්‍රතික්ෂේප කරන එක සුපිරි ඇමතිවරයෙක් බිහි වෙන්නේ නැහැ කියලා. හැබැයි මාධ්‍ය විසින් මේ සුපිරි ඇමතිවරයා කියන නම දැම්මේ සත්‍ය වශයෙන්ම අපි අර පරණ කියනක් තියෙනවා ගින්නක් නැතුව දුමක් නැගෙන්නේ නැහැ කියලා. අන්න ඒ වගේ යම්කිසි කාරණා මේක ඇතුළේ තියෙනවා. විශේෂයෙන් පළාත් සභාවලට ඍජුවම බලපාන කරුණු කාරණා රැසක් මේක තියෙනවා. පළාත් සභා මහමැතිවරුන්ට පළාත් සභා නීතියට පළාත් සභාවල ඉන්න ප්‍රධාන නිලධාරීන් කළ යුතු කරුණු රැසක් මධ්‍යම ආණ්ඩුව යටතට පත් කර ගැනීම තමයි මේකේ ප්‍රධාන වශයෙන් පළාත් සභාවලට බලපාන්නේ. පළාත් සභා මහමැතිවරු කීප දෙනෙක්ම කියලා තිබුණේ ඍජුවම නියෝගීමේ හැකියාව ලැබෙනවා මධ්‍යම ආණ්ඩුවට පළාත් සභා කටයුතු සම්බන්ධයෙන්. විශේෂයෙන් පළාත් සභා සීමාවල පවතින ඉඩම් පිළිබඳව, පළාත් සභා සීමාවල පවතින සංවර්ධන කටයුතු පිළිබඳව, ඒ වගේම පළාත් පාලන ආයතන, එහෙම නැත්නම් ප්‍රාදේශීය සභා, නගර සභා, මහනගර සභා තියෙන්නේ පළාත් සභා යටතේ. එතකොට ප්‍රාදේශීය සභා, නගර සභා වගේ පළාත් පාලන ආයතන වලට මධ්‍යම ආණ්ඩුව ඍජුවම නියෝග දීමේ අවස්ථාව මෙම පනත් කිටුම්පතින් සැලසෙනකොට පළාත් සභාවලට පළාත් පාලන ආයතන කෙරෙහි බලපාන තිබුණු නීති වලින් වැඩක් වෙන්නේ නැහැ. අන්න ඒක තමයි පළාත් සභා පැත්තේ තිබුණු ප්‍රධාන කාරණා. තවත් මම ඔබට කාරණා කීපයක් නම් කරන්නම්. විශේෂයෙන් මෙම සුපිරි අමාත්‍යවරයෙකු බිහි කරනවා යයි කියන සංවර්ධන විශේෂ විධිවිධාන පනත් කිටුම්පතේ සඳහන් වෙනවා, ඒක සැට් කර තිබෙනවා. ඒ සඳහන් වෙන ප්‍රධාන කාරණා පහක්. ඒ තමයි ප්‍රතිපත්ති සංවර්ධන කාර්යාලයේ සංවර්ධන නියෝජිත ආයතනයේ ග්‍රාමීය නවීකරණය පිළිබඳ මණ්ඩලය, කලාප සංවර්ධන මණ්ඩලය, ජාත්‍යන්තර වෙළඳාම සහ ඒ සඳහා වන නියෝජිත ආයතනය කියලා ආයතන පහක් පිහිටවන බව. මෙම පනත් කෙටුම්පති ඉදිරිපත් කළේ අග්‍රාමාත්‍යවරයා නියෝජනය කරන ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයෙන්. ඒ වගේම එය බලපානවා අන්තර්ජාතික වෙළඳ කටයුතු සහ උපාය මාර්ගික අමාත්‍යාංශයට. එතකොට අග්‍රාමාත්‍යරා නියෝජනය කරන අමාත්‍යාංශය සහ මලික් සමරවික්‍රම අමාත්‍යරා නියෝජනය කරන අමාත්‍යාංශය කියන අමාත්‍යාංශ දෙකටම මේ ආධාර වෙනවා. මම කලින් කිව්ව ආයතන පහ නිර්මාණය කිරීම තුළ සුවිශේෂින් මතු කළ කාරණේ තමයි සමහර අවස්ථාවලදී අදාළ අමාත්‍යවරයාට මුක්තියක් ලැබෙනවා. මුක්තියක් ලැබෙනවා කියලා කියන්නේ ඔහු කරන කාරණා අධිකරණයකින් අපරාධයක් ලෙස හෝ සිවිල් කාරණයක් ලෙස හෝ ප්‍රශ්න තුළ නොහැකි තත්ත්වයකට පත් වෙනවා. ඒ ප්‍රශ්න තුළ නොහැකි තත්ත්වයකට පත් වෙනවා නම් ඒ ඉතාමත්ම සුපිරි ආකාරයේ තත්ත්වයක්. මොකද ජනාධිපතිවරයා පමණයි සාමාන්‍යයෙන් කරන කාරණය පිළිබඳ අධිකරණයේදී ප්‍රශ්න කළ නොහැකි. නමුත් ආණ්ඩුක ව්‍යවස්ථාවේ නව සංශෝධනයක් සමග එම කාරණයේද ඉවත් කර දෙමුණා. ඒ කියන්නේ අධිකරණයේදී ජනාධිපතිවරයා කරන කාරණා පහ ප්‍රශ්න කළ හැකි දැන්. එහෙත් මෙම පනත් කිතුම්පතේ සාමාන්‍ය නීතිය බවට පත් වී නැහැ. නමුත් මෙම පනත් කිතුම්පතේ තියෙනවා සමහර කාරණා සම්බන්ධයෙන් අධිකරණයේදී ප්‍රශ්න කළ නොහැකි කියලා. ඒ තමයි මම හිතන්නේ මේකේ තියෙන සුපිරිතම තත්වය. ඊට අමතරව මම අර කලින් කිව්ව මේ පිටුන ආයතන වලට පුළුවන්කම තියෙනවා මාත්‍යංශවල අමාත්‍යවරුන්ගෙන් විමසීමකින් තොරව එම අමාත්‍යංශවලට අයිති සමහර විෂයන් පිළිබඳව බලපෑම් කිරීමට. දැන් මම උදාහරණයක් කියනවා නම් අපි හිතමු ආයෝජන මණ්ඩලය කියලා. ආයෝජන මණ්ඩලය ගත්තොත් එහෙම ආයෝජන මණ්ඩලයේ දැනට ක්‍රියාත්මක වෙන විදේශීය ඍජු ආයෝජන ශ්‍රී ලංකාවට ගෙනවා ගැනීම සම්බන්ධයෙන්. ඒතොර ආයෝජන මණ්ඩලයත් වැටෙනවා මෙව කියන අමාත්‍යවරයාගේ විෂය ධාරාවට. එහෙම වැටුණාට පස්සේ ආයෝජන මණ්ඩලය නියෝජනය කරන අමාත්‍යවරයාට ආයෝජන මණ්ඩලයේ සම්බන්ධයෙන් කළ හැකි බලපෑම සීමා සහිත වෙනවා. ඇත්තම කියනවා නම් සමහර තැන්වලදී ඔහුට එක් කළ හැකි බලපෑමක් නැහැ. මෙම අමාත්‍යවරයා අලුතින් බිහිවන මෙම කාරණා සම්බන්ධ අමාත්‍යවරයා නියෝගයක් දුන් කල එම නියෝගය තමයි අදාළ නියෝගය බවට පත් වෙන්නේ ඉලෙක්ෂන්ස්.
හොඳයි, අපිට වැටහුණා මේ සුපිරි අමාත්‍යවරයා කියන කාරණාව පසුපස තියෙන බලතල සම්බන්ධව වන වටපිටාව. බොහොම ස්තුතියි ඒ සම්බන්ධව පැහැදිලි කිරීමක් කරාට ප්‍රියන්ත. අපි ඊළඟ කාරණේට යමු. හොඳහමනම් මේ අලුත් අවුරුද්දක් උදා වෙලා තියෙන මොහොතේ ශ්‍රී ලාංකිකයන් විදියට අපිට බොහොම හොඳට හුරු පුරුදු කාරණාවක් තමයි අවුරුද්ද මුල කාල සීමාවේදී රටේ කෘෂි ආර්ථිකය හා සම්බන්ධව වන කාලගුණික තත්වයන් පිළිබඳව විමසා බැලීමක් සිදු කරනවා. මේ යටතේ අපිට වාර්තා වෙනවා ඇත්තටම ශ්‍රී ලංකාවට අවුරුද්දේ මුල කාලයේදී බලපෑ හැකි අයහපත් කාලගුණික තත්වයන් පිළිබඳව යම් කිසිවු සූදානම් වීමක් පිළිබඳව. මා කැමැති මේ සම්බන්ධව සිදු කරපු සාකච්ඡා සහ එයින් මතුණු කාරණා පිළිබඳව දැනගන්න ඊළඟට ඔබින්.
හොඳයි, මේ දිලිෂ ඇත්තටම මේ අලුත් අවුරුද්දේ පළවෙනි කැබිනට් මණ්ඩල රැස්වීම හෙට තමයි පවත්වන්න නියමිතව තිබෙන්නේ. ඒකේ විශේෂ කැබිනට් පත්‍රිකාවක ඉදිරිපත් කරන අපදා කළමනාකරණ අමාත්‍ය අනුරපිදර්ශන යාපා මහතා ඒකෙදී ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරන්නේ මේ අවුරුද්දේ මැද භාගය වන විට මාර්තු අප්‍රේල් මැයි වගේ වෙනකොට දරුණු නියන් තත්ත්වයක ශ්‍රී ලංකා වාසීන් මුහුණ දෙන සිද්ධ වෙනවා. අන්නේ දරුණු නියන් තත්ත්වයට මුහුණ දීමේ වැඩසටහන තමයි ඉදිරිපත් කිරීමේ නියමිතව තියෙන්නේ. එතෙන්දී පැහැදිලිම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අලි චන්දපාල මහතා පැහැදිලිම ප්‍රකාශ කළා ලැබෙන වර්ෂාව මේ නියගින් බේරීමට අපට කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව. ඒත් එක්කම මෙවර වගා කරලා තියෙන්නේ 130ක පමණ ප්‍රමාණයක් මුළු කුඹුරු අක්කර ප්‍රමාණයෙන් ඒකිනු 105ක් විතර ඉවත් කරන සිද්ධ වෙයි කියලා කියනවා. සමහර තැන්වල වී වේල්ලා තියෙනවා, ගෑන්ගස් වේල්ලා තියෙනවා. ඒත් එක්කම ඊළඟ කන්නේ වගා කිරීමට හැකියාවක් නැහැ. ඒකට සහල් අර්බුදයක් කියලි ඉස්මතු වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ මෙම නියගිය සමග වගා කිරීමේ නොහැකියාව, ඒත් එක්කම ගොවීන්ගේ ප්‍රශ්න, පානීය ජල අර්බුදයක් මතුවෙන පුළුවන් දෙලක්ෂ.
ඔව්, ඇත්තටම ඒත් එක්කම මම දැනගන්න කැමතියි අර මේ වෙනකොට විශාල කතාබහකට ලක් වෙලා තියෙන මේ සහල් අර්බුදේ වී අර්බුදේ සම්බන්ධව මතුවෙලා තියෙන ගැටලුකාරී තත්වය, ඒකාධිකාරයක් පිළිබඳව විශාල ආందోලනයක් ඇති වෙලා තියෙනවා. මොකක්ද මේ ප්‍රශ්නේ සුළු මුල මේ වෙනකොට වාර්තා වෙන අන්දමට?
ඔව්, මේ වෙනකොට වාර්තා වෙන ආකාරයට දිලිටුක්ෂි සහල් හිඟයක් මතුවෙලා තියෙනවා. ඒක නිසා රජයේ සතුව තියෙන වීතොග නිකුත් කිරීම ආරම්භ කරලා තියෙනවා වෙළඳපොළට. නමුත් මෙතන ගැටලුවක් තියෙනවා. මේ මෑතකදී සුප්‍රසිද්ධ මේ සහල් මූල් හිමියෙකු, එහෙම නැත්නම් අර්ලිය සහල් ව්‍යාපාරයේ අධිපති ජනාධිපතිවරයාගේ සොහොයුරු ඩඩ්ලි සිරිසේන මහතා මාධ්‍ය හමුවක් ඇදවමින් ප්‍රකාශ කළා අමාත්‍ය පී හැලිසන් මහතාගේ හිතවතුන්ට නැත්නම් ඔහුට කැමති අයට ඔහු මෙම වීතකු නිකුත් කරලා තියෙනවා. ඒක නිසා තමයි මේ සහල් ලිංගයක් සහ මිල වැඩිවීමක් සහල් මිල වැඩිවීමක් උත්සව සමයේදී සිද්ධ වුණේ කියලා. ඒකට අමාත්‍යවරයා දිවි පිළිතුරක් ලබා දුන්නත් වීඑල්ඒ මණ්ඩලයේ සභාපතිවරයා පිළිතුරු ලබා දීලා කියලා තියෙනවා. මේ මෙවැනි ආකාරයේ පුද්ගලයන්ට, විශේෂිත පුද්ගලයන්ට මෙම වීතුක ලබාගින්න අවස්ථාව ලබා දුන්නේ නම් ඒ ඔප්පු කර පෙන්වන ලෙස. පස්සේ දඩසිරිසේන මහතා නැවත වරක් ප්‍රකාශ කළා මට ඔප්පු කළ හැකි ඔහුලක සිටින සේවකයන් කීප දෙනෙකුත් පෞද්ගලික නම් වලින් ඉල්ලුම් කළා ඔවුන්ටත් මේ වීතුක ලබා දීමට මණ්ඩලය තීරණය කළ තියෙනවා කියලා. කොහොමරි මේ යම්කිසි ආකාරයක ජනාධිපතිවරයාගේ සොහොයුරාට පැත්තකින් ඔහු චෝදනා කරන්නේ ජනාධිපතිවරයා සමග ආණ්ඩු කරන එක්සත් ජාතික පක්ෂයේ ඇමතිවරයෙකුට මේ එක්තරා ආකාරයකට දේශපාලනික කාරණාවක් විදිහට මෙම අර්බුදය ඉස්මතු වන අවස්ථාවක් විදිහට දිල්රුක්ෂි සලකන්න පුළුවන්.
වනිතා කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරිය විජය කලා මහේශ්වරන් මහත්මිය සඳහන් කරපු එක්තරා ප්‍රකාශයක් වඩාත් උණුසුමට ලක් වෙලා තිබුණා. නැවත පදිංචි කිරීම හා සම්බන්ධ වන කටයුත්තකදී කිලිනොච්චේදී අය ප්‍රකාශයක් කළා තිබුණා කියලා එහිදී සඳහන් වෙනවා. එල්ටිටි නායක ප්‍රභාකරන් ඇත්තටම රටේ අගමැති තනතුරට පවා ඉතාමත්ම සුදුසුයි, නායකත්වයට පවා පත් කරලීමට ඉතාමත්ම සුදුසු පුද්ගලයෙක් කියන කාරණාව. ඒ වගේම හිටපු මේ එල්ටිටි නායකයා සම්බන්ධව තවත් ආందోళනාත්මක ප්‍රකාශ කිහිපයකුත් ඇය සඳහන් කරලා තිබුණා. මේ කතාවත් ටිකක් උණුසුම් කතාවක් බවට පත් වුණා. මොකද ඒ අවස්ථාවට සම්බන්ධ වෙලා හිටිය රජයේ නියෝජිතවරුන් මැදේ තමයි මේ ආందోళනාත්මක ප්‍රකාශනයකුත් කළේ. උතුරු පළාත ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ සහ නැවත පදිංචි කිරීමේ කටයුතු පිළිබඳ අමාත්‍ය ස්වාමිනාදන් ඩීඑම් ස්වාමිනාදන් මහතා පවා එතනදී හිටියා. මේ රජයේ නියෝජිතයන් මැදේ මෙවැනි වූ ආందోళනාත්මක ප්‍රකාශයක් පත් කරලීම පිළිබඳව බොහෝ දෙනෙකුගේ කතාබහට ලක් වෙලා තිබුණා. මොකද අය එක්සත් ජාතික පක්ෂයේ නියෝජනය කරන අමාත්‍යවරියක්, එක්සත් ජාතික පක්ෂයේ මේ සම්බන්ධයෙන් යම් කිසි වූ ප්‍රශ්න කිරීමකට ලක් කළේ නැද්ද අයව කියන කාරණාව පිළිබඳවත් අපිට ඇහුණා. ප්‍රියන්ත, අපිට පැහැදිලි කරන්න පුළුවන් දයගේ මේ ප්‍රකාශය හරහා ඊට පසුව මතුණු කාරණා සම්බන්ධව.
ඇත්තටම මේම ප්‍රකාශය පැහැදිලිවම ආందోళනාත්මක ප්‍රකාශයක්. මොකද එක්සත් ජාතික පක්ෂය කියලා කියන්නේ මේ රටේ ආණ්ඩුව, මේ වර්තමාන ආණ්ඩුව නියෝජනය කරන පක්ෂයක්. ඒත් එක්ක විජය කලා මහේශ්වරන් කියලා කියන්නේ එම ආණ්ඩුවේ ළමා සහ වනිතා කටයුතු රාජ්‍ය අමාත්‍යවරිය. ඇය ඉතා පැහැදිලිව ප්‍රකාශ කරනවා ප්‍රභාකරන් කියන මහා පෞරුෂයක් සහිත මහා වීරත්වයක් සහිත නායකෙක්, කිසිවෙකුට ඔහු සම කරන්න බැහැ. ඒත් එක්කම ඔහු හිටියා නම් අග්‍රාමාත්‍යතුරු දරන්න ඉඩ තිබුණා ශ්‍රී ලංකාවේ මේ වෙන විට කියලා. එතකොට මේ ප්‍රකාශය ඇය කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ඊ නියෝජිතයෙකු වන රජිනල් කුරේ මහතා උතුරු ආණ්ඩුකාරයා ඉන්දැද්දි. ඉතින් එක්සත් ජාතික පක්ෂය වගකීම් තනතුරක් දරන ඊම් ස්වාමිනාන්දන් අමාත්‍යවරයා ඊ ඉන්දැද්දි. මින් පස්සේ මතුවෙච්ච කාරණය තමයි මේක 28 වෙනිදා ඇය ප්‍රකාශ කළා. නමුත් 29 වෙනිදා පැවති මාධ්‍ය හමුවකදී එක්සත් ජාතික පක්ෂය මේක ප්‍රතික්ෂේප කරනවා. මේක හිලා දකිනවා. මේ ප්‍රකාශය කළ යුතු නැහැ. මේ ප්‍රකාශය හිලා දකිනවා. එතකම් ප්‍රභාකරන් කියන්නේ විරත්වෙත් නැංවිය යුතු කෙනෙක් නෙමෙයි. ප්‍රභාකරන් කියලා කියන්නේ ශ්‍රී ලංකාවේ යම්කිසි ආකාරයක විනාශයකට පත් කරපු පුද්ගලෙක් කියන එක නලින් බණ්ඩාර එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයා මේ එක්සත් ජාතික පක්ෂයේ විදිහට ප්‍රතික්ෂේප කරනවා. ඒත් එක්කම විවිධ පාර්ශ්වවලින් විරෝධතා එල්ල වෙන්න පටන් ගත්තා. එදිනෙම විමල් වීරවංශ මන්ත්‍රීවරයාගෙන් මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කරන එක්තරා අවස්ථාවකදී ඔහු ඉතා පැහැදිලිව කියනවා උතුරට එකකුත් දකුණට එකකුත් කීම මේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්තිද කියලා ඔහු ප්‍රශ්න කරන්න පටන් ගත්තා. ඒත් එක්කම තවත් මාධ්‍ය නිවේදන නිකුත් කරමින් පළාත් සභා අමාත්‍යවරයෙකු වන මධ්‍යම පළාතේ ප්‍රමිති බණ්ඩාර තෙන්නකෝන් මහතා ප්‍රකාශ කර තිබුණා විජයකලා මහේශ්වරන් රාජ්‍ය අමාත්‍යවරයෙන් ජාතියෙන් සමාව ගත යුතු බව. කොහොමුණත් මේ සම්බන්ධයෙන් විජයකලා මහේශ්වරන් රාජ්‍ය අමාත්‍යවරියට යම්කිසි ආකාරයකට ප්‍රශ්න කිරීමට ලක් කරනවද, නැත්නම් විනය පියවරක් ගන්නවද, මේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්තියක් විදිහට සලකන්නේ නැහැ කියන එක ප්‍රකාශ කළාට ඉන අනතුරුව මොකද්ද අමාත්‍යවරිය සම්බන්ධයෙන් ගන්නා පියවර කියන එක තවමත් පැහැදිලි නැහැ දිරික්ෂි.
අපි මේ සාකච්ඡාවට නිමාවක් තබමු. වසර ගණනාවක් තිස්සේ ශ්‍රී ලාංකීය දේශපාලනයේ විශේෂ සලකුණක් බවට පත් වෙලා තිබුණු හිටපු අගමැතිවරයෙකු වුණු රත්නසිරි වික්‍රමනායක මහතාගේ අභාවයත්, ඔහුගේ අවමංගල කටයුතු රාජගෞරව සහිතව පසුගිය සෙනසුරාදා සිදු වුණා, ඒ සම්බන්ධවත් මතුවලා තිබුණු ඒ කරුණු කාරණා පිළිබඳව රත්නසිරි වික්‍රමනායක කියන චරිතය ශ්‍රී ලාංකීය දේශපාලනයේ කොයි වගේ සලකුණක් දැති කරේ කියන කාරණාවත් මතක් කරමින්ම අපි මේ සාකච්ඡාවට අවසන් සටහනක් තබමු. ප්‍රියන්ත,
2016 වසර ශ්‍රී ලාංකිකයන්ට අවසන් කරන්න සිද්ධ වුණේ රත්නසිරි වික්‍රමනායක හිටපු අග්‍රාමාත්‍යවරයාගේ අවසන් ගමන් යාමත් සමගයි. මොකද 31 වෙනිදා තමයි ඔහුගේ අවසන් කටයුතු පැවැත්තුණි. එම 31 වෙනිදා හොරණ ප්‍රදේශයේදී එම අවසන් කටයුතු පැවැත්තුණා. ඒ ශ්‍රී ලාංකිකයන්ට එක්තරා ආකාරයකට දැනුණු ප්‍රවෘත්ති බවට පත් වුණා. මොකද රත්නසිරි වික්‍රමනායක කෙනෙක් සජීවී දේශපාලනය තුළ අන්තිම මොහොත වන විට නොසිටියත් ඔහු එක්තරා ආකාරයක අසනීප තත්වයකින් පසු වුණත් ඔහු ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය ධුරයේ දරපු එතිකම ඍජු අදහස් ප්‍රකාශ කරපු අග්‍රාමාත්‍යවරයෙක් විදිහට තමයි ශ්‍රී ලාංකිකයන් සැලකන්නේ. 1933 වගේ කාලෙකදී ඉපදිලා හොරණ ආසනීන් දේශපාලනයට පිවිසියේ රත්නසිරි වික්‍රමනායක මහත්මයා ඇත්තරම දිල්රුක්ෂි මහජන එක්සත් පෙරමුණි දිලිප් ගුණවර්ධන මහත්මයාගේ නායකත්වය යටතේ තියෙන කාලේ, අද වෙනකොට දිනේෂ් ගුණවර්ධන මහත්මයාගේ නායකත්වය යටතේ තිබෙන මේ පක්ෂයෙන් තමයි හොරණින් දේශපාලනයට පිවිසියේ. ඔහුට විශේෂ සලකුණක් තියෙනවා දේශපාලනට ආපු වෙලාවෙම වගේ 1960 මාර්තු මැතිවරණයේදී මන්ත්‍රීවරු 3 දෙනෙකු එක්තරා අවස්ථාවකදී තමන්ගේ පක්ෂයෙන් කළ ඉල්ලීම නැත්නම් තමන්ගේ පාර්ශවයෙන් කරපු ඉල්ලීම නොසලකා හරිමින් සංදේ භාවිතා කරනවා ඊට වෙනස් ආකාරයෙන්. ඒ කියන්නේ ඇත්තටම පෞද්ගලික එක්සත් ජාතිපක්ෂ ආණ්ඩුව ස්ථාවරත්වයට පත් කරගන්න අවශ්‍ය බවට ප්‍රකාශ කෙරෙද්දී මන්ත්‍රීවරුන් 3 දෙනෙකු ඊට එරෙහිව සංදේ භාවිතා කරනවා. එක්කෙනෙක් තමයි තරුණ රත්නසිරි වික්‍රමනායක, එතෙකම තව රෝයි රාජපක්ෂ කියලා මන්ත්‍රීවරයෙක් සිටියා, තව මුල්කිරිගල ජෝච් රාජපක්ෂ මන්ත්‍රීවරයා. මේ 3 දෙනා විරුද්ධ සංදේ පාවිච්චි කිරීම නිසා ආණ්ඩුව පෙරලිලා අලුත් ආණ්ඩුවක් බිහි වෙන්න මඟ පාදනවා. ඉන් අනතුරු ස්වාධීනව තරඟ කරලා ආපහු පාර්ලිමේන්තුවට පිවිසෙන්න තරම් පක්ෂයකින් නෝ ස්වාධීන තරඟ කර පාර්ලිමේන්තුවට එන්න තරම් රත්නසිරි වික්‍රමනායක තරුණයා සමත් වෙනවා. ඉන් පස්සේ 1977 ඔහු පරාජයට පත් වුණා. ඒ පියුණු තරඟයෙන් පස්සේ වෙච්ච පරාජය අනතුරු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අමාරු තත්ත්වයක අමාරු අඩියක ඉන්නකොට ඒ ගොඩනැගීමට කැප වෙලා 1994 යලි එක්සත් ත්‍රිමුණ හරහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බලයට පත් කරන්න රත්නසිරි වික්‍රමනායක මහතා දක්වන සමත්කම ඇතින් දේශපාලන ඉතිහාසයේ බොහොම වටිනා අකුරින් ලිවිතිනවා. අනතුරු 2005 ඉඳලා 2010 දක්වා ඔහු අග්‍රාමාත්‍ය ධුරයට පත් වුණා. ඒ තමයි මම හිතන්නේ ඔහුගේ දේශපාලනයේ ස්වර්ණමය අවධිය. ඒ නිසා ඔහුගේ මතකය ශ්‍රී ලාංකිකයන්ට අවසන් වශයෙන් ඉතුරු කරමින් තමයි 2016 වසර නිවිදී දිලුක්ෂි.
හොඳයි, අපි එහෙමනම් මෙතනින් මේ සාකච්ඡාවට නිමාවක් තබමු. අපි මාධ්‍යවේදී ප්‍රියන්ත ප්‍රදීප් රණසිංහ මහතාට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. ප්‍රියන්ත, බොහොම ස්තුතියි ශ්‍රී ලංකාවේ සිට මේ ගෙවිලා ගිය සතියේ අලුත්ම දේශපාලනික තොරතුරු අප වෙත සමීප කිරීම පිළිබඳව අලුත් අවුරුද්දක් උදා වෙලා තියෙන මොහොතේ අලුත් හඬකුත් මේ විශේෂාංගයට එකතු කරමින් තමයි අද මේ විශේෂාංගය අපි ඔබට අරගෙන ආවේ. අපි එහෙමනම් ප්‍රියන්ත, ඔබට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙමින් ලබන සතියේ සඳදා නැවතත් හමුවීමේ බලාපොරොත්තුවක් තබමින් එහෙමනම් මේ සටහනට නිමාවක් තබනවා. බොහොම ස්තුතියි, ආයුබෝවන්.
බොහොම ස්තුතියි, ආයුබෝවන්. යලි තරක් සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.